ගරු කතානායකතුමා
ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගෞරව මුදල් අමාත්‍යතුමා
කථානායකතුමනි 2017 මුදල් වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් සහ 2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 4 සහ 7 වැනි වගන්ති යටතේ නිකුත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2017 මම ඉදිරිපත් කරමි.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා ගරු සභානායකතුමා.
I move item 1 sir.
සභාවේ ඉංග්‍රජ.
අයි.
ප්‍රධාන කටයුතු අද දින න්‍යායපත්‍යයේ විෂය අංක 1 විසර්ජන පනත් කෙටුම්පත් 2017 දෙවැනි වර කිවීම. ආයවැය කතාව ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ශ්‍රී ලංකාවේ 20 වැනි මුදල් අමාත්‍යවරයා වශයෙන් 71 වැනි අයවැය යෝජනාවලිය 2017 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. රටේ යහපත වෙනුවෙන් නව ආර්ථික සහ සමාජ පරිසරයක් ඇතිකරලීම සඳහා පමණක් නොව තිරසාර සංවර්ධනය උදෙසාද පැහැදිලි ප්‍රවේශයක් ඇතිකර ගැනීම කෙරෙහි යහපාලන ජාතික රදයේ දෙවැනි අයවැය යොමුව තිබෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිපුණ නායකත්වය යටතේ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් යහපත් හෙට දිනයක් ඇතිකරලීම වෙනුවෙන් අප රජය නොසැලෙන කැපකිරීමකින් යුක්තව තවදුරටත් කටයුතු කිරීමට පැදී සිටිනවා. අපගේ ජනතාව සුවිශේෂ ආර්ථික ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අප යන අභියෝගාත්මක ගමන මග අද්විතීය දේශපාලන පසුබිමක් තුළ සකස්ව ඇති අතර එය ඉලක්කගත සමුද්‍රය කරා පියා නැගීමට බෙහෙවින් උපකාරී වේ. ප්‍රජාතන්ත්‍රවාදය මූලික මිනිස් අයිතිවාසිකම් සහ තිරසාර සාමයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සංවර්ධනය නිදහසමෙන් ජාතින් අතර සංහිඳියාව තවදුරටත් පවත්වා ගැනීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. අන්‍යෝන්‍ය ගෞරවය සහ සම්මුතිවාදය පාදක කොට නව දැක්මක් තුළ තිරසාර සාමයක් ස්ථාපනය කරලීම උදෙසා අප රට මෙහෙයව ලබනවා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා සමාජීය දේශපාලනික ආර්ථික සහ ජාත්‍යන්තර සබඳතා වැනි වැදගත් ක්ෂේත්‍රයේ සියල්ල ඇතුළත් වන පරිදි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රාශියක් අප විසින් සකස් කර තිබෙනවා. ජාතීන් අතර පොදු එකඟතාවයක් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය ප්‍රතිසංස්කරණය රට තුළ නීතිය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළදීම සඳහා අපගේ රජය කේන්ද්‍ර ගතවනවා. අපගේ ප්‍රමුඛ පරමාත්‍ය වන රට සංවර්ධන කිරීම වෙනුවෙන් ජාතික වශයෙන් ඉතා වැදගත් වන පුළුල් ප්‍රතිපත්ති රාශියක් ඇතුළත් වන පරිදි අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රමාත්‍ය විසින් ලබා දෙන නිවැරදි නායකත්වය ශ්‍රී ලංකාවේ ආසියානු කලාපය තුළ ඉහළම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් කිරීමට සඳහා උපකාරී වනවා. රජයේ මධ්‍යම කාලීන උපාය මාර්ගය සැලැස්මේ අරමුණ වන්නේ රැකියා අවස්ථාව දස ලක්ෂයක් ඇති කිරීම, ආදායම් මට්ටම ඉහළ දැමීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය කිරීම, වැඩ කරන වතු ජනතාව සහ ග්‍රාමීය ජනතාව මෙන්ම මධ්‍යම පාන්තිකයන් සහ රජයේ සේවකයන් වෙත ඉඩම් අයිතිය ලැබෙන බවට සහතික වීම සහ එමගින් වඩා ශක්තිමත් මධ්‍ය පාන්තිකයන් පිරිසක් බිහි කිරීමයි. එමෙන් දිළිඳුකම දුරලීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සඳහා වැඩසටහන් කෙරෙහි සුවිශේෂ අවධානයක් 2017 වර්ෂයේ ආරම්භයේ සිට යොමු කරනු ලබනවා. ගරු අග්‍රමාත්‍යතුමා මෙම ගරු සභාවේ සවිස්තරාත්මකව හා මනා ලෙස විග්‍රහ කළ පරිදි රජයේ විසින් වාර්ෂික ආර්ථික සංවර්ධනය වේගය 7%කට වඩා වැඩි අගයක් අත්පත් කර ගැනීම පිණිස ශ්‍රී ලංකා ගෝලීය සැපයුම හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමෙන් ලෝක වාණිජ මෙහෙයුම්වල අපගේ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමේ උපාය මාර්ගික වැදගත්කම සලකා අවශ්‍ය වැඩසටහන් දියත් කරනු ඇත. මේ යටතේ අපේක්ෂිත අනෙකුත් කරුණු දිරිගැන්වීමට අමතරව චීනය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි කලාපීය රටවල් සමග ආර්ථික ඒකාබද්ධතා ගිවිසුම් වලට එළඹුණු ඇත. ව්‍යවසායකින්ට හා වෘත්තිකයන්ට ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය, වාණිජ කෘෂි කර්මාන්තය මෙන්ම කාර්මිකරණය ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකිවන පරිදි අතිරේක අවස්ථා හා ප්‍රවේශ ලබා දීමට පෞද්ගලික අංශයේ ඇති හැකියාව විශේෂයෙන්ම සලකා බලා රජයේ හා පෞද්ගලික අංශයේ ආයෝජනය සඳහා සංවර්ධන කලාප පිහිටුවනු ලබනවා. මෙම ප්‍රයත්නයෙන් තුළින් සමාජයේ සියලු දෙනාම ඇතුළත් වන පරිදි තිරසාර ආර්ථික සංවර්ධනය ඇති කිරීම කෙරෙහි ඉතාමත් ප්‍රමාණවත් බලපෑමක් ඇතිකරන අතර 2030 දී අත්පත් කර ගැනීමට කැපවුණු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වන නිවාස ආරක්ෂිත පානීය ජලය සහ සැමට වඩාත් ඉහළ ජීවන තත්ත්වයක් ලබා දීම එමගින් සහතික කරනු ලබනවා. සෑම අංශයක්ම ආර්ථික කටයුතු වඩා හොඳින් ඉටු කිරීම සඳහා වෘද්ධි යාත්‍රය එන්ජින් ඔෆ් ග්‍රෝත් ලෙස සලකනු ලබන පුද්ගලික අංශය විසින් ඉටු කරන ලබන භූමිකම්පාව වැදගත් සහතික කරමින් හා අවධාරණය කරමින් පෞද්ගලික අංශයට පහසුකම් සැලසීම හා දිරිගැන්වීම සඳහා මානව සැලසුම් කළ ක්‍රියාමාර්ග ගනු ලබනවා. පැවතිය හැකි විවිධ බාධක ඉවත් කිරීම මගින් ව්‍යාපාර කිරීම සඳහා වඩා හිතකර හා පහසු පරිසරයක් ඇතිකර පිණිස නෛතික හා ආයතනික සහයෝගය සැලසීම සඳහා රජය විසින් ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න තවදුරටත් පහසුකම් සැලසුණු ඇත. ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල රජයේ ප්‍රමුඛ ලෙස මැදිහත් වෙනුවට රජයේ පෞද්ගලික හවුල්කාරීත්වය තුළින් හා ඒව සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩා යහපත් හෙට දිනයක් ලබා දීම තහවුරු කිරීම සඳහා සමාජ ආර්ථික හා පරිසරාත්මක පරිවර්තනයක් ඇති කිරීම මේ වෙන විට පවතින ප්‍රධාන අවශ්‍යතාවය වී තිබෙනවා. රටේ ළමා පරපුරට විශේෂයෙන්ම උගත් තරුණ පරපුරට අනාගතයක් සහිත කිරීම සඳහා නිරන්තරයෙන්ම සිදුකරන ප්‍රතිසංස්කරණය තුළින් හරිත හා පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය ජාතික සංවර්ධන උපාය මාර්ගය සකස් කරනවා. ගරු කථානායකතුමනි, ලෝක ආර්ථිකය වර්ධනයෙන් තුනෙන් එකකට වඩා දායකත්වය සපයන ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව වැනි වෙළඳපොළවල් සමග මධ්‍යකාලීනව සම්බන්ධකම් වීමේ ඉහළ හැකියාවක් සහිතව අපේ ආසියානු සංවර්ධන ක්‍රියාවලිය කේන්ද්‍රගතව සිටිනවා. මෙවැනි වෙළඳපොළවල් වලට සක්‍රීය ප්‍රවේශ වීමට උත්සාහ කරන අතර ආසියානු ආර්ථික කලාපයේ සහ අන්තර් පැසිෆික් සහයෝගිතා හවුලේ ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් හා චීනය එක් කලාපයක් එක් මගක් වන් බෙල්ට් වන් රෝඩ් හා සමග සම්බන්ධ වී තවදුරටත් පුළුල් වෙළඳ පොළ අවස්ථා ලබා ගැනීමට සක්‍රියව ක්‍රියා කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ සෑම කෙනෙක්ම ඇතුළත් වන සමාජ සංවර්ධනයක් ඇති කිරීමට පහසුකම් සැලසීම සඳහා පුළුල් ප්‍රතිපත්තියක් සකස් කරනු ලබනවා. සංවර්ධන ක්‍රියාවලියේ රටේ සෑම දෙනාම ඇතුළත් වීම මූලිකව සැලකිල්ලට ගත යුතු අවශ්‍යතාවයක්. සංවර්ධන සඳහා වන ගමනේදී සමස්ත ජන සමාජයේ සහභාගිත්වය ලබා ගනිමින් සමට සමාජයක් යන සංකල්පය අනුව කටයුතු කිරීම ශ්‍රේෂ්ඨ අරමුණකි. මේ අනුව සමට ප්‍රතිලාභ හිමිවන වේග වර්ධනයක් කරා යන්න 2017 වර්ෂයේ මෙම ජාතික අයවැය පුළුල් තේමාවයි. සමට ප්‍රතිලාභ හිමිවන වේගවත් වර්ධනය කරා තේමාව අනුව ක්‍රියාත්මක වීමේදී දැනට රටේ යම් යම් ස්ථානවල කොටස් වශයෙන් ඉතිරි වී ඇති දිනුදු බව මුලින් නිපුටුවා දැමීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. මෙම ක්‍රියාවලියට අවධානය යොමු කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් 2017 වසර දිළිඳු බව පිටු දැකීමේ වර්ෂ ලෙස නම් කර තිබෙනවා. අප විසින් මෙම ප්‍රයත්න සාර්ථක කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා අගය කළ හැකි මට්ටමක ආර්ථික වර්ධනයක් ළඟා කර ගනිමින් දිළිඳුකම දුරලීම අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව යුතුව තිබෙනවා. එම නිසා මෙම ඉලක්ක සහ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්තිමත් ආර්ථික පදනමක් ඇතිකර ගැනීමට අප විසින් ප්‍රයත්න දරන ලබනවා. මේ සඳහා තෝරාගත් ඇති මාර්ගය හා ගමන් කිරීම දුෂ්කර වන නමුත් වඩා හිතකර අනාගතයක් බිහි කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීම 2017 වර්ෂයේ මෙම අයවැයට පදනම් වී තිබෙනවා. ගරු කථානායකතුමනි, සම්මුතිවාදී රජයේ අයවැය 2015 වර්ෂයේ ඉදිරිපත් කිරීමේදී වරප්‍රසාදය මා ලැබුවා. එහිදී ආර්ථික ශක්තිමත් කිරීම කෙරෙහි පොදුවේ අවධානය යොමු කරමින් රාජ්‍ය මූල්‍යාංශය වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අද අප විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබුවා. රටේ විශාල සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඉඩකඩ සලසමින් දේශීය හා විදේශීය ආයෝජනය වැඩි කිරීම සඳහා 2017 වර්ෂයේදී රජයේ විසින් ප්‍රමුඛත්වය ලබා දෙනු ඇතේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම මෙන්ම ඛනිජ තෙල් සහ ගෘහස්ථ ගෑස් මිල ගණනක් ලෝක වෙළඳ පොලේ මිල අඩුවීමත් සමග අඩු කරමින් අප විසින් ජනතාවට දෙනු ලැබූ සහන නිසා මහජනයාට සැලකිය යුතු ඉතිරියක් ඇති වූ බව කිසිදු සැකයක් නැහැ. එම ඉතුරු මගින් ජනතාවගේ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ඉඩකඩ සලසුණු බවද පැහැදිලි. අප විසින් ලබාගත් ඇති ජයග්‍රහණය පදනම් කරගෙන සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් චිරසාර අන්දමින් ඉදිරියට ගමන් කළ යුතු වනවා. සමාජ සාධාරණත්වය මූලධර්ම මත පිහිටුවා දැනුම පදනම් කරගත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඇති කිරීම සඳහා අප විසින් උත්සාහ දරනු ලබනවා. ශ්‍රී ලංකාවේ වර්තමානයේදී සංවර්ධනය වැදගත් සංදිස්ථානයක අවතීන වී තිබෙනවා. අද දින ඉදිරිපත් කරන 2017 අයවැය රටේ අනාගතය සම්බන්ධව ඉතා වැදගත් වෙනස් වීමකට මඟ හෙළි කරනු ලබනවා. ඉහළ රැකී අවස්ථා සඳහා ජනතාවගේ ඇති අපේක්ෂා මෙන්ම විකල්ප ව්‍යවසායක අවස්ථා පිළිබඳ අපේක්ෂා පුළුල් වෙනමින් පවතිනවා. මේ මගින් ඇතිවන ඉල්ලුම් සපුරාලීම සඳහා සියලුම ආර්ථික ක්ෂේත්‍රයන්හි අවශ්‍ය වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීම අවශ්‍ය වනවා. පසුගිය රජයේ පාලනය විසින් අපට දායද කළ අහිතකර උරුමයන්ගෙන් නිදහස් වීම සඳහා ආර්ථිකයේ විවිධ අංශවල ප්‍රතිසංස්කරණය හඳුන්වා දිය යුතු තිබෙනවා. පසුගිය රජයේ පාලනය විසින් ව්‍යාපාරික පරිසරයට අහිතකර බලපෑමක් ඇති කරමින් බොහෝ ආයතනවල වාණිජමය ක්‍රියාකාරීත්වයට හානි කළ බැවින් විශේෂයෙන්ම අකාර්යමාන්‍ය වී ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත නගා සිටුවීම සහ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පියවර ගැනීම ඉතා වැදගත් වනවා. මෙබඳු ප්‍රයත්නයන් ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම දියුණු ආර්ථික කළමනාකරණය උපකාරී වන අතර එය පසුගිය රජය විසින් සිදු කරන ලද අක්‍රමිතාවලට හාත්පසින් වෙනස් තත්ත්වයක් වනවා. ගරු කථානායකතුමනි, වර්තමානයේ රජයේ ව්‍යාපාරයන්හි පවතින කනගාටුදායක තත්ත්වය ගැන මා විසින් සවිස්තරාත්මකව කිව යුතු නැහැ. දශක ගණනාවක තුළ එකතු වී ඇති පාඩු සහ ඌන මෙහෙයුම් ක්‍රියාකාරීත්වය ඒවායේ අයුතු කළමනාකරණයද හේතු වී ඇති බව පැහැදිලිව පිළිබිඹු වන අතර එය භාණ්ඩාගාරයේ සම්පත් අපතේ යාමට හේතුවක් වී තිබෙනවා. එම නිසා මේ බඳු ව්‍යාපාර ශක්තිමත් කොට පළදායි ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා පරිපූර්ණ ප්‍රතිසංස්කරණයේ වැඩසටහනක් හඳුන්වා දීම අවශ්‍යයි. අපනයන සංවර්ධනය අපගේ ඉතා ඉහළ ප්‍රමුඛත්වය වන අතර අපනයන සංවර්ධනය සඳහා වඩා හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් සාපේක්ෂව අපනයන නොකඩවා පහත වැටී තිබෙනවා. 1990 වර්ෂයේදී මැදභාගයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 130%කට වඩා වැඩි ප්‍රතිශතයක සිට වර්තමානය වන විට 15%ක පමණ දක්වා අපනයනයේ පහත වැටීම ආර්ථිකයට යහපත් තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයන් යටතේ ඵලදායීතාවය වර්ධනය කිරීමට වෙළඳපොළ පහසුකම් වැඩි කිරීම, විපාර්ශ්ව ආර්ථික සහයෝගයේ ගිවිසුම් ඇතිකර ගැනීම, ආයතන මණ්ඩලයේ ප්‍රතිසංවිධානය කිරීම, ඉතා අත්‍යවශ්‍ය ආයතන පිහිටුවීම සහ විදේශ විනිමය පාලනය ඉවත් කිරීම යනාදිය ඉලක්ක කරගත් වෙළඳාම හා ආයෝජන පදනම් වූ ප්‍රතිසංස්කරණයක් සැබෑ වශයෙන්ම වඩා හොඳ ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන වාතාවරණයකට හේතු සාධක වනවා. ඇත්ත වශයෙන්ම අප විසින් නිදහස් වෙළඳාමක් නොව සාධාරණ වෙළඳාමක් අරමුණු කරගන්නා අතර එමගේ ණය ඇති නොකරන විදේශීය අරමුදල් රටට ගලා ඒමත් තිරිමත් කරනවා. කෙසේ වෙතත් අපගේ ක්‍රමවේදයන්, කුසලතාවන්, ක්‍රියාවලියන් සහ ඵලදායීතාවය වර්ධනය කිරීම ඔස්සේ අප ආර්ථිකයේ තරඟකාරී තත්ත්වයක් තවදුරටත් වැඩිදියුණු කරගත යුතු බව යුතුව තිබෙනවා. ඵලදායීතාව වැඩි කිරීමෙන් ආර්ථික වර්ධනය වේගවත් කිරීම ඉතා අවශ්‍ය වී තිබෙනවා. අප විසින් අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉතා අවශ්‍ය අංගයක් ලෙස ඵලදායීතාවයේ වර්ධනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා යටිතල පහසුකම් සංවර්ධනයද හඳුන්වාගෙන තිබෙනවා. යාන්ත්‍රිකරණය, රෝබෝ තාක්ෂණය හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පිළිබඳව ගෝලීය වශයෙන් සිදුවන දියුණුවට අදාළව අපගේ නිපුණත් යාවත්කාලීන විය යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතුල මෙන්ම ඩිජිටල් කරන යටිතල පහසුකම් කරන ආයෝජන මගින් නව අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට අපට හැකි වෙනවා. ශ්‍රී ලංකා දුප්පත් රජයක් වීම නිසාවෙන් සාගරය මගින් උපදවනු ලබන ආර්ථික සම්පත් සම්භාරයේ උපරිම ලෙස ප්‍රයෝජනිත ගත යුතු වෙනවා. සාගර පර්යේෂණය, සංචාරක ව්‍යාපාරය, ධීවර සම්පත් සහ සාගර සම්පත් මගින් ආර්ථික හැකියාවන් ඉහළ නැන්වීම කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වෙනවා. සේවා ව්‍යුත්‍ය දර්ශකය මේ වන විට අඩුවෙමින් පවතිනවා. එක් පසකින් විවිධ ආර්ථික උපාය අංශයන් සේවක අවශ්‍යතා ඉහළ යමින් පවතින අතර අනෙක් පසින් ඉතා සීමිත සංඛ්‍යාවක් එවැනි රැකී රක්ෂා සඳහා ඉල්ලුම් කරනවා. අප වයස්ගත වෙමින් පවතින සමාජයක් වීම හේතුවෙන් ඊට අදාළ සංකීර්ණතා තවත් වැඩිවීම තිබෙනවා. මෙබඳු උපන්න අපගේ ව්‍යාපාරයේ මත ප්‍රබල අභියෝගයක් එල්ල කර තිබෙනවා. නව අවස්ථාවන් ඇතිව තිබුණුද පවතින කම්කරු නීති පද්ධතිවල පවතින ව්‍යාකූලතා මගින් මෙවැනි අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සීමාව ඇති අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යතාව මෙමගින් තහවුරු කරනවා. ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා සර්ව ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වනවා. දැනට අප රට මුහුණ පා තිබෙන සර්ව ආර්ථික අසතුලිතතාවිතා සැලකිල්ලෙන් යුතු නිර්මාණය කරනු ලබන ප්‍රතිපත්ති තුළින් විසඳිය යුතු තිබෙනවා. මේ හා සම්බන්ධ ප්‍රතිපත්ති අතර අයවැය හිඟිය දැරිය හැකි සාධාරණ මට්ටමකට අඩු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවකි. සර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම තුළින් උද්ධමනය හා පොලි අනුපාතය වැඩිවීම සහ විනිමය අනුපාතය අවප්‍රමාණ වීම මගින් ඇතිවිය හැකි අනවශ්‍ය පීඩන අඩු කිරීමට හා පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රයත්නයන් දැරිය යුතුය. උද්ධමනය වැඩිවීම නිසා ජනතාවට විදීමට සිදුව තිබූ දුෂ්කරතා අප දැක තිබෙනවා. අප විසින් මේ වන විට උද්ධමනය පාලනය කිරීම සමත් වී ඇති අතර එය අපගේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ආඩම්බර විය හැකි කාරණයක්. ජනතාව පීඩාවට පත් නොකර එම ක්‍රියාදාමය සුභවාදීව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර අඛණ්ඩව ගනු ලබනවා. ගෝලීය වශයෙන් සිදුවන වෙනස්කම් හේතුවෙන් සැලකිය යුතු මට්ටමකින් ප්‍රාග්ධන ආයෝජන මත වසරවල පිටතට ගලා ගොස් ඇති බැවින් සර්ව ආර්ථික කල්මනාකරණය දුෂ්කර වී ඇත. මේ අභියෝගයේ ජය ගැනීමට අතිරේක ආරක්ෂිත විදේශ විනිමය ප්‍රමාණයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති හඳුන්වා දීම මගින් අපගේ ආර්ථිකයේ බාහිර අංශ ශක්තිමත් කළ යුතුවේ. අපගේ ඉතිරි කිරීම් වැඩි කිරීමටත් ඒවා වඩා ඵලදායි ආර්ථික විප්ලවයක් වෙත යොමු කිරීමටත් එමගින් ආර්ථික වර්ධන හැකියාව ප්‍රසාරණය කිරීම අවශ්‍යතාවයක් තිබෙනවා. ආයෝජන සඳහා වන පරිසරය වැඩි දියුණු කිරීම ඉතා වැදගත් වන අතර අපගේ ආයෝජනය ඉලක්ක නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍යයි. ව්‍යාපාර පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ඉහළ අපේක්ෂාවෙන් සහිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හඳුන්වා දීම තුළින් අලුතින් බිහිවන ව්‍යවසායකින්ට ආයෝජන කිරීමට හිතකර ව්‍යාපාර වාතාවරණයක් ඇති කිරීම මෙන්ම නව වෙළඳපොළට පිවිසීම පහසු කරලීම හා රැකී රක්ෂා අවස්ථා උත්පාදනය කිරීම අපගේ අපේක්ෂිත ආරයි. මූලික වශයෙන් කර්මාන්ත වෙත වැඩි නැඹුරුවක් ඇති කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය අපගේ ආර්ථිකයට ඉතා ශක්තිමත් දායකත්වයක් ලබා දෙනවා. මෙවැනි ව්‍යාපාර ඇති කිරීම ආරක්ෂා කිරීමට මෙන්ම සංවර්ධන කිරීමට අවශ්‍ය මූල්‍ය අලවිය සහ අනිකුත් අදාළ පහසුකම් සලසමින් මේ අංශයට දියුණු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලට දේශීය විදේශීය සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වන පොදු පහසුකම් දියුණු කිරීමට ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය පහසුකම් සලසනවා. මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා දැනට බාධාවලට පිළියමක් ලෙස මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශය පහසු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබනවා. තොරතුරු යුගය සඳහා ප්‍රවේශ වීමේ ස්ථානය වන ඩිජිටල්කරණය තුළින් ලබාගත් හැකි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට විසින් උපරිම වශයෙන් ලබාගත යුතු බව මා තරයේ විශ්වාස කරනවා. ඇනලොග් ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික උපාංගවල සිට ඩිජිටල් තාක්ෂණය දක්වා සිදුවී ඇති තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා තුළින් සිදුවෙන විශ්මයජනක සංවර්ධන සිතා ගැනීමටවත් නොහැකි තරම් වෙනවා. අප විසින් මෙරට ඩිජිටල්කරණය සඳහා වූ ක්‍රියාවලියට මේ වන විට ආරම්භ කර ඇත්තේ ඇතත් එහි උපරිම තලයට ළඟා වීමට දිගු ගමනක් යා යුතුයි. ගරු කථානායකතුමනි, සංවර්ධනයේ තිරසාර බව තහවුරු කර ගැනීම පිණිස අප විසින් ලබා ගන්නා ආර්ථික වර්ධනයේ වේගය පමණක් නොව එහි ස්වභාවය හා රටාව පිළිබඳව සැලකිලිමත් වනවා. මෙබඳු ප්‍රයත්නයක් මගින් සංවර්ධනයේ ප්‍රතිලාභ සමාජය සෑම තලයක් වෙතම සමාන විහිදී යනු ඇති බවට සහතික කෙරෙනවා. ඉඩම් නිවාස අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වන අවශ්‍යතාවය කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. එම නිසා මෙම ක්‍රියාවලියට දිගටම පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය වැඩි දියුණු කිරීමේ අඛණ්ඩව සිදු කරනු ලබනවා. ගොවි ජනතාවගේ දිවි පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා වන අපගේ අභිලාෂය තුළ දියුණු තාක්ෂණ පදනම් කරගත් පියවර හඳුන්වා දෙනු ලබනවා. ශ්‍රී ලංකාවේ රජයේ අංශයේ මහජන හිතකාමී ජනතාවගේ අවශ්‍යතා සහ වුවමනා සම්බන්ධ වගකීම යුතු වනවා මෙන්ම ප්‍රතිචාරද දැක්විය යුතු වනවා. වඩා කාර්යක්ෂම හා ඵලදායී ක්‍රියාවලිය තුළින් නිලධාරීවාදය අඩු කිරීමෙන් වඩා මහජන හිතකාමී රජයේ සේවයක් සහතික කිරීම අපගේ බලාපොරොත්තුවයි. අප දන්නා පරිදි කළමනාකරණයේදී භාවිතා වන ප්‍රධාන කාර්ය සාධක දර්ශක Key Performance Indicator බොහෝ රටවල්වල විසින් සුභවාදීව තම ආයතන හා සේවකයන්ගේ කාර්ය සාධනය ඇඟවීම සඳහා යොදා ගන්නවා. ඒ අනුව අවම වශයෙන් රජයේ අංශයේ ප්‍රමුඛ ආයතන කීපකටවත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක හඳුන්වා දීමට ඇති හැකියාව අප විසින් සොයා බලනු ලබනවා. ඕනෑ සංවර්ධන ක්‍රියාවලියකදී පරිසරයේ තිරසාර පැවැත්ම ඉතා අත්‍යවශ්‍ය අංගයක් වනවා. එබැවින් ශ්‍රී ලංකාවේ ලෝකයේ අනෙක් රටවල්ද ඇතුළුව ගෝලීයකරණය උෂ්ණත්වය පිළිබඳ පැරිස් ගිවිසුමේ අත්සන් කරුවකු වීමෙන් මේ සඳහා ඇති අපගේ කැපවීම පෙන්නුම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ක්‍රියාවලියේදී 2030 වසරේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඇති වැදගත් අප රජයේ විසින් තේරුම් ගෙන තිබෙනවා. සැමෝම ඇතුළත් වන පුළුල් ප්‍රතිපත්ති රාමුවක් මගින් රටේ ආර්ථික සමාජීය හා ප්‍රමුඛත්වය මධ්‍යකාලීන දිගුකාලීන සංවර්ධන සැලසුම් තුළ ඇතුළත් කරමින් මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සහතික කරනු ලැබේ ඇත. ගරු කථානායකතුමනි, අතීතයේදී උතුරු සහ නැගිරින ප්‍රදේශවල තිබූ ප්‍රශ්න සඳහා වෙන්වෙන් වශයෙන් පිළියම් ලබා දීමට කටයුතු කර තිබෙන උතුරු හා නැගිරින පළාත්වල සහ රටේ අනිකුත් ප්‍රදේශ අතර පවතින සමාජය හා ආර්ථිකය අසමෘතතාව 2020 වන විට ඉවත් කිරීමට කටයුතු කිරීමට අපගේ අපේක්ෂාවයි. ගරු කථානායකතුමනි, රජයේ ණයබර පිළිබඳව මෙම රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපගේ දරුවන් මත ණයබර නිසා ඇති වී තිබෙන පීඩාකාරී බව ඉවත් කිරීම සඳහා අප රජය කැප වී සිටිනවා. මේ සම්බන්ධයෙන් රටේ සංවර්ධනය ඍණාත්මක බලපෑමක් ඇති නොවන ආකාරයට සකස් කරන ලද ප්‍රතිපත්තිය සහ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. රජය විසින් වසර 13ක් දක්වා අනිවාර්ය වන පාසල් අධ්‍යාපනය, වෘත්තීය කාර්මික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇති ඉඩකඩ පුරුල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මේ සඳහා උපකාරී වනු ඇත. 2017 වර්ෂයේ අයවැය යෝජනා සකස් කරන ලද්දේ විවිධ මට්ටමින් අදහස් විමසීම ක්‍රමවේදයක් තුළිනි. මෙහිදී විශේෂයෙන්ම අයවැය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සිටින ලද බව මා සඳහන් කිරීමට කැමැතියි. අයවැය සකස් කිරීම කාර්යයේදී ඉතිහාසයේ පළමු වතාවට මග පෙන්වීම යටතේ මුදල් අමාත්‍යංශ විසින් 2017 වර්ෂය සඳහා අයවැය සකස් කිරීම, මහජන සහභාගිත්වය ලබා ගැනීම යන තේමාව යටතේ නැවුම් මුහුණවරකින් කටයුතු කළා. එසේ මේ විශ්වවිද්‍යාල 12ක සිටින සහයෝගය ලබා ගත්තා. ඊට අමතරව විවිධ මහජන කණ්ඩායම් රාශියක් සහ තවත් විශාල පිරිසක් මේ සඳහා විවිධ ආයුරින් දායකත්වය ලබා දුන් අතර මේ අවස්ථාවේදී ඔවුන් සියලු දෙනා වෙත මගේ කෘතඥතාවය පිරිනැමීමට කැමැතියි. මෙම ක්‍රමවේදය තුළින් අප අයවැය සකස් කිරීමේදී ගම් මට්ටමේ සිටින මහජනතාවගේ අදහස් මෙම ක්‍රියාවලිය තුළට ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන ලද බව සඳහන් කිරීමට කැමැතියි. ඒවායින් සැලකිය යුතු යෝජනා ප්‍රමාණයක් සුදුසු පරිදි මෙම අයවැය තුළට ඇතුළත් කර තිබෙනවා. තමා ආදරය කරන අයවෙන් වෙත සත්කාර කිරීමේ ශ්‍රී ලංකෙන් අතීතයේ සිටම පවත්වාගෙන ජහපත් සම්ප්‍රදායක්. මේ සම්බන්ධයෙන් අප කවර මට්ටමක සිටිනවාද යන්න පරිත්‍යාගය පිළිබඳ ලෝක දර්ශකයේ World Charity Index මගින් සනාථ කර තිබෙනවා. අපගේ සමාජීය යහ පැවැත්ම පිළිබඳ ලෝක ප්‍රජාව විසින් මනිනු ලබන එම විශ්ව තත්ත්වයට තවදුරටත් ශක්තිමත් කිරීමට අප බැඳී සිටිනවා. එබැවින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට වෙනුවෙන් කරනු ලබන සමාජ සේවයේ කටයුතු නව මූනවරකින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති. සමාජයේ වඩාත් පහසුවෙන් පීඩාවට පත්විය හැකි කොටස්වලට දුක් ගැන්විලි විසඳීම සඳහා ශක්තිමත් සුබසාධක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව අප පිළිගන්නවා. සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත වඩා හොඳ හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් අප යන ගමනේදී නව අභියෝග රාශියක් මුහුණ දීමට අපට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම වයස්ගත වන වැඩිහිටි පරම්පරාව සාපේක්ෂ වැඩිවීම තුළින් ආර්ථිකය සහ සමාජයේ මත පැවැත්වෙන මහත්ම බලපෑම අපගේ විශේෂ අවධානය යොමු වූ කරුණක්. දායකත්වයක් නොමැතිව රජයේ විශ්වම් වැටු ක්‍රමයේ ඉදිරි පරම්පරා ගණනාවකට පීඩන ඇතිවිය හැකි ඵල විපාක ලැබෙන සංකීර්ණ තත්ත්වය පවතින බව සඳහන් කළ යුතුයි. රජයේ අයවැය තුළින් මෙම විශ්‍රාම වැටු ක්‍රමය වෙනුවෙන් දැරීමට සිදුව ඇති බර ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ තුළින් අනාගතයේදී විශ්‍රාමකීන් වෙනුවෙන් වඩාත් හොඳින් සේවයක් ලබා දිය යුතු හැකි සුදුසු විකල්ප යෝජනා හඳුන්වා දීම අවශ්‍යතාවය දැඩිව මතු කරනවා. රජය විසින් යෝජනා කරන ලද විවිධ ක්ෂේත්‍ර යටතේ හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැන්වීමේදී නොයෙක් අවස්ථාවල අතිශෝක්තියෙන් කරනු ලැබූ විවේචන නිසා සීමාවන් පැන නැගී තිබෙනවා. ජාතික යහපත නොතකා හුදෙක් දේශපාල වෙනස්කම් මත විරුද්ධ මත ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් නිසා රට තුළ අවිනිශ්චිතභාවයක් ගොඩනැගෙනවා. පවතින ගැටලුවලට විසඳුම් සොයා ගැනීම දැක්මක් නොමැතිව දේශපාලන අපේක්ෂා භංගත්වයෙන් නොමග ගිය පුද්ගලයන් විසින් ජනතාව මුලා කරමින් විරෝධතා වැඩසටහන් වල සහභාගී වීම ජාතිය අවාසනාවකි. ශ්‍රී ලාංකිකයන් වෙත වඩා යහපත් හෙට දිනයක් උදා කරලීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිණිස සියලුම ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසුණු ඇතැයි අප අපේක්ෂා කරනවා. රටේ සංවර්ධනය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිතව හොඳින් සැලසුම් කරන ලද ප්‍රතිපත්ති රාමුවක් අප ඉදිරිපත් කරනවා. දැනට පවත්වන ඉදිරියේදී මතුවිය හැකි අභියෝගවලට මුහුණ දීමට සහ ඒවා සාර්ථක කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති කර ගැනීම සඳහා අප වෙත ඇති යහපත් දැක්ම ක්‍රියාවට පරිවර්තනය කරගත යුතු වනවා. අපට ඉදිරියේදී ගමන් කළ යුතුව ඇති මාර්ගය පහසු එකක් නොවන බව අපි දන්නවා. එනමුත් එසේ කිරීමට අවශ්‍ය හැකියාව ඇති බවට අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. අප ඉදිරියේ පවත්වන ගැටලු පිටු දැකීමට යෝග්‍ය නව ක්‍රමෝපාදයක් ද ඇතුළත් කර ගනිමින් දැඩි කැපවීමකින් යුතුව සියලුම අභියෝග මුහුණ දෙනවා. අපගේ රජය වෙත යොමු කරන ලද ජනතා අපේක්ෂාවන් සහ පැවරුණු කාර්යයන් ඉටු කිරීමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් දැඩි අවධානයකින් හා කැපවීමකින් යුතුව කටයුතු කරන ලබනවා. මෙම කාර්යභාරය වසර 2020 එහාට ද ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව 2015 ජනවාරි 8 වෙනිදා දින ජනතාව වෙනුවෙන් වූ පොරොන්දු අපි ඒ අයුරෙන්ම යථා පරිදි ඉටු කරන ලබනවා. කෘෂි කර්මාන්තය. ගරු කථානායකතුමනි, කෘෂි කර්මාන්තයට අපේ ආර්ථිකයේ, අපේ සමාජය සහ අපේ ජන ජීවිතයේ විශාල වැදගත්කමක් හිමි වෙනවා. එම නිසා කෘෂිකර්මයේ අංශයට මුල් තැන දෙමින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට මා කැමැතියි. ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මයේ ආශ්‍රිත නිෂ්පාදනය ආනයනය සඳහා වාර්ෂික රුපියල් බිලියන් 200ක් පමණ අප විසින් වැය කරනවා. ඉදම් කුඩා කැබිලි වශයෙන් පැවැත්වීම, නවීන තාක්ෂණ හා කෘෂිකර්ම ක්‍රමවේද භාවිතය නොගැනීම සහ ස්ථාවර කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම කෘෂිකාර්මික අංශය තවත් යැපුම් මට්ටමේ පැවැත්වීමට හේතු වී තිබෙනවා. කෘෂිකර්මයේ අංශයේ නිරත මිලියන 2.5ක් පමණ වන ජනතාවගෙන් වැඩි කොටසක් මාසික ආදායම දළ වශයෙන් රුපියල් 25,000ක් පමණව අතර එයට රටේ සාමාන්‍ය මාසික ආදායම වන රුපියල් 47,000කට වඩා අඩුය. ගරු කථානායකතුමනි, එක් යුගයක පෙරදිග ධාන්‍යකාරයක් වූ රටක් වෙනුවෙන් රටක් මෙවන් තත්ත්වයකට පත්වීම තිබීම අපට පිළිගත හැකි තත්ත්වයක් නොවේ. අඩු ඵලදායිතාවක් සහ අඩු ආදායම් සහිත සීමිත භෝග ප්‍රමාණයක් මත රඳා පවත්වන යැපුම් කෘෂි කර්මාන්තය වාණිජ කෘෂි කර්මාන්තයක් බවට පරිවර්තනය කර ගොවීන්ගේ ආදායම් ඉහළ නැන්වීමට සුළු පරිමාණයේ නිෂ්පාදකයන් හා මහ පරිමාණ මට්ටමින් කෘෂි අපනයනකරුවන් දක්වා දියුණු කිරීමට සහයෝගය ලබා දීමට අපගේ රජය බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, වගාබිම් කැබිලි වීමේ තත්ත්වයට තුළ අපගේ ගොවීන්ට නිෂ්පාදනයේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු වී ඇති අතර නිෂ්පාදනය සඳහා ප්‍රශස්ත මිලක් ලබා ගැනීමට නොහැකි වී ඔවුන් අතරමැදියන්ගේ ගොදුරු බවට පත් කර තිබෙනවා. අපගේ ගොවීන්ට ණය ලබා ගැනීම මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදනය හා සේවා සඳහා හොඳ මිලක් ලබා දෙමින් ඔවුන්ට සවිබල ගැන්වීම ගොවි සමුපකාර මගින් සිදු කළ හැකි බව මා විශ්වාස කරන අතර ඒ සඳහා ගොවි සමුපකාර ඇති කිරීම අපි විසින් දිරිගන්වනු ලබනවා. කෘෂි නිෂ්පාදනය සඳහා වන අගය දාමේ වැලියූ චේන් වඩාත් හිතකර හා අඛණ්ඩ පැවැත්මක් කිරීමට සඳහා කුඩා පරිමාණයේ ගොවි නිෂ්පාදකින් හා මහ පරිමාණයේ මිලදී ගන්නන් සහිත බාහිර ගොවීන් ලබා නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය අවුට්ග්‍රෝ මොඩල් භාවිත කිරීම මා දිරිගන්වනවා. ගරු කථානායකතුමනි, මේ සඳහා තවදුරටත් සහාය වීමට භාවිතයට නොගෙන ඇති සහ ආර්ථිකමය වශයෙන් ඵලදායිතාවයක් නොමැති යදාගෙන ඇති ඉඩම් කෘෂිකර්මාන්තය සඳහා නිදහස් කිරීමටත් තව තාක්ෂණය සහ නව කෘෂිකර්ම ක්‍රමවේද භාවිතයට පහසුකම් සැලසීමටත් වඩා ඵලදායි ලෙස ඉඩම් උපයෝගී කරගනිමින් ඉහළ ඵලදායතාවක් ලබා දෙන මිශ්‍ර භෝග වගාවෙන් සිදු කිරීමට පහසුකම් සැලසීමට රජය බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ආහාර භෝග වන අල ලුණු මිරිස් වනයිරුඟු සහ සොයා වලින් ශ්‍රී ලංකා ස්වයං පෝෂණය කිරීම අරමුණෙන් 2016-18 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන අප විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා. වාණිජ කෘෂි කර්මාන්තය පරිවර්තනය වීම සඳහා විශේෂයෙන් යාන්ත්‍රීකරණය තුළින් ඵලදායීතාවය ඉහළ නන්වන කෘෂිකර්මයේ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම විසිරි ජල තාක්ෂණය වැනි ඉහළ වාරි තාක්ෂණය ක්‍රම භාවිතා කිරීම මෙන්ම පුරෝකථන විශ්ලේෂණ තුළින් නිවැරදි තීරණ ගැනීමට ඉවහල් වන නවීන කෘෂිකර්ම ක්‍රමවේද යොදා ගැනීමට වැදගත් වනවා. ඒ අනුව වී පළතුරු එළවලු ධාන්‍ය වර්ග මල් සහ ගෙවතු වගාවන් සඳහා එවැනි ඵලදායීතාවය ඉහළ නන්වන තාක්ෂණ ක්‍රමවේදය සහ භාවිතයෙන් යොදා ගැනීමට ගොවීන් සහ ගොවීන් සංවිධානය දිරිමත් කරනවා. එසේ කඩිගැට පෙර, අන්නාසි, රඹුටන්, කුඩා තක්කාඩි, ගල් සියඹල, මොර වැනි පළතුරු හා එළවලු සඳහා ඒවාහි අගය එකතු කිරීමේ ඉහළ නැන්විය හැකි කෘෂිකර්ම සැකසුම් කර්මාන්ත සඳහා ව්‍යවසායකින් දිරිමත් කරනවා. ඒ සඳහා ගොවින් ගොවි සංවිධාන හා කෘෂි සැකසුම් ආයතන සඳහා මෙන් ඵලදායීතාවය ඉහළ නැන්වීම සඳහා යොදාගන්නා තාක්ෂණ හා භාවිතා ක්‍රම සඳහා වන ණය වෙනුවෙන් 150ක පොලි සහනාධාරයක් ලබා දීමට මා යෝජනා කරනවා. රටතුල ප්‍රමාණාත්මක වී ගබඩා පහසුකම් නොමැතිවීමේ ගැටලුට විසඳුමක් ලෙස අතිරික්ත වී නිෂ්පාදනය සහිත තෝරාගත් දිස්ත්‍රික්කවල ඵලදායීතාවය ඉහළ නැන්විය හැකි තාක්ෂණ ක්‍රම හා භාවිතයෙන් යොදා ගනිමින් අවම වශයෙන් මෙට්‍රික් ටොන් 5000ක ධාරිකත්ව යුතු සයිලෝ කබඩා පහසුකම් ඇති කිරීම ආයෝජන කරන මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහා ද දිනකට අවම වශයෙන් මෙට්‍රික් ටොන් 50කට ධාරිතාවයකින් යුක්තව වී මෝල් ඇතුළත් වන පරිදි ඉහත සහනාදායි ණය යෝජනා ක්‍රමය වී වගාව අංශ වෙත පුරු කිරීමට මා යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, මෙම පොලි සහනාධාර වැඩසටහන සඳහා රුපියල් මිලියන් 400ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. පැල ඇති බද්ධ කිරීමට වල් පැල නෙලීම වැනි කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමට තුළින් එම කාර්යයන් යාන්ත්‍රීකරණය කිරීමට ගොවින් සහ ගොවි සම්ප්‍රකාර දිරිමත් කරනවා. ඒ සඳහා ආනෑනිය මත පනවා ඇති එකතු කළ අගය මත බදු සහ රේගු බදු සහ වරාය ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද අහුසු කිරීමට මා යෝජනා කරනවා. තවද ගොවි සම්පකාර සඳහා පාසුකම් සැලසීම පිණිස 75%කට පොලි සහනාධාරයක් දී ඇති නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සඳහා රුපියල් මිලියන් 50ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, අපනයන වෙළඳපොළ අරමුණි කරගනිමින් දියුණු තාක්ෂණ හා කෘෂිකර්ම ක්‍රමවේද යොදා ගනිමින් වාණිජ්‍ය මට්ටමේ එළවලු පළතුරු හා ප්‍රධාන ආහාර භෝග වර්ග පහ වගා කිරීම සඳහා වඳුරුවය, දකුණු යුරු සහ අනෙකුත් ප්‍රදේශවලින් රජයේ ඉඩම් අක්කර 20,000ක් ලබා දෙනවා. මෙම වැඩසහන් යටතේ වාණිජ්‍ය මට්ටමේ ගොවියෙකු සඳහා දීර්ඝ කාලීන බදු ක්‍රම යටතේ අවම වශයෙන් අක්කර 1,000ක භූමි භාගයක් ලබා දීමට මා යෝජනා කරනවා. ගලින් බිරිඳු වැව හා බුත්තල වන ධාන්‍ය ගබඩාවන්හි දැනටත් ක්‍රියාත්මක කරනු ලබන ගුදම් මූල්‍යකරණ ක්‍රමය කිලිනොච්චියේ, මන්නාරම හා ඇඹිලිපිටියද ගබඩාවක් ඉදිකිරීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා දැනටත් මිලියන් 600ක් වෙන් කර තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ තවදුරටත් සහාය වීම සඳහා වයඹ විශ්වවිද්‍යාලය තුළ ආහාර තාක්ෂණ පර්යේෂණ ඒකකයක් ස්ථාපනය කිරීම මා යෝජනා කරනවා. Plantation economy. Honorable Speaker, when the plantation sector was liberalized, where the state plantations were converted to regional plantations, the RPCs in 1992, the objective was to ensure that plantations would become profitable entities. However, at the end of almost 25 years, we observe that the performance has been erratic, with investment in modern equipment and agriculture practices in the RPCs being inadequate, with misuse of assets and hence productivity remaining to be a worrisome issue. As such, for more effective management, the maximum acreage that can be held by any standalone company without being allowed to consolidate will be restricted to 5,000 acres. However, we will ensure that there will be no loss of employment. Our PCs will be granted the first right of refusal when being allocated land. Tea industry. The prices garnered by Sri Lankan tea have been below par with bulk tea dominating our exports. However, government expects to increase the export earnings from tea to US dollars $5 billion by year 2020 requires focus on exporting value-added tea. As such, since the policy is to promote value-added tea, I propose that the Sri Lanka Tea Board extends guarantees to local tea exporters to obtain US dollar loans for brand promotion. There has been significant debate on the issue of deregulation of the tea export sector, with the industry being sharply divided in its views. In this regard, the Honourable Prime Minister has appointed a committee to study the issue extensively. I assure this House that we will not arrive at any haphazard decision without the adequate consultation with the relevant stakeholders. Honourable Speaker, to support the tea industry further through a more simplified tax and tariff structure, I propose to abolish the import-export control fee of 1% on CIF price of tea, to remove the fee on packing of tea, and to remove the fee on logo registration. It will be given in due course. Don't worry about that.
He was not worried then.
Honourable Speaker, to support the tea industry further through a more simplified tax structure, I also propose to simplify the annual renewal licenses with the Sri Lankan Tea Board, which has 6 categories to 2, where large companies will be subject to a fee of 500,000 per annum and smaller companies a fee of 50,000 per annum. In order to promote the CTC teas, that's Cartier and Curl, which has been significantly large global market, I encourage the import of CTC teas for re-export with the value addition. Further, to support CTC tea, imports are forced with restrictions at point of import. We will take action to ease regulations on import of CTC teas. At present, I understand refused tea is being exported. This will have a huge negative impact on the brand Ceylon tea, and hence I urge the relevant authorities to enforce strictly to the ban on export of refused tea. A fine of 300 rupees per kilo, which increased from 1 rupee which is at present, will be imposed on those violating the regulations, and all involved in such violations will be held responsible. Rubber industry. The rubber master plan will be implemented immediately, which includes replanting, introducing high-yielding plants, rain guarding technology, etc. I also propose to establish a state-of-the-art finite element analysis simulation center at the Plastic and Rubber Institute of Sri Lanka, for which I propose $50 million. We have continued our investments in rubber sector, with the $900 million being allocated for rubber replanting. Coconut industry. I encourage the Coconut Research Institute to produce genetically superior high-yielding planting material to cater to the high demand from coconut growers, to modernize a coconut processing research division of CRI, and to engage in detailed mapping of areas of major pest attacks on coconuts. I propose to allocate $75 million to both CRI and the Coconut Cultivation Board. The Janata Estate Development Board and Sri Lanka State Plantation together possesses almost 23,400 acres under their management, has been underutilized, with average yields being lower than the national average, and given the magnitude of ensuing losses, it has become a drain on the government coffers. As such, the government envisages optimizing the usage of the land and other assets for cultivation and other commercial purposes by farmer cooperatives and youth organizations. To facilitate this mechanism, we will restructure the JDB and SLSPC in 2017. Let me again assure you that this decision will not lead to any loss of employment. We envisage a savings of almost $29 billion from the taxpayers' money. At present, main commodities of tea, rubber, coconut are sold through manual auctions, which is time-consuming and cumbersome. As such, I propose to allocate $75 million to develop an automated commodity exchange. In addition, Sri Lanka Tea Board, the Coconut Development Board and the Export Development Board will also contribute to this venture through their CESS funds. Sugar industry. Honourable Speaker, we spend US dollars $250 to $400 million per annum on importation of sugar. However, I note that there is a potential for sugar production which will not only stop the drain in the I propose to impose a minimum of Daraganda Barrier Katai, Mega Tawayanoga Daraganda Barrier Wavy. I propose to impose a minimum price of 5,000 per metric ton for sugarcane with effect from 1st January 2017, based on the X Factory price formula. We will also invite local and foreign investors to invest in sugar mills in Monragala, Batiklo, Kilinochi and Ampari districts with a minimum plant size of 2,000 tons crushed per day. And we will provide government land to cultivate sugarcane under the outgrow system with the respective factories. We will also provide 100% capital allowance on investment. We also encourage sugar crystals to be imported for value addition. I also propose to establish a sugar stabilization fund by imposing a 2% cess on imported sugar and 5% on ethanol imports to protect the sugarcane farmers from the adverse impact that may arise from fluctuations in price and loss of crop due to attacks of pests and wild elephants, etc. Kiri Karmante, Garu Katanagatumani, Deshe Kirinishpad and Tawamat Mulimaninma, Deshe Ilum Separimata Taram Pramanavat Nehe, Dedas Pahalo Varshedi, Kirinishpad and Liter Million, Tunsi Hatapah Dakwa, Vardene Vuada, Apa Tawamat Dala Vashen, Varshikava, Kiripiti Metric Ton, Asuek Dahak Pamana Ana and Karnava, Ianu Ratihi, Dierakiri, Nishpadin, Vadikirima Sandha, Yella Kirinishpadin, Sahita, Usastatwe, Kirigavain, Pahalos Dahak, Ana and Kirimata, Upper Videsha, Ratwa Samaka Saka Chakara, Ekangavi, Tibeneva, E. Avama Vashen, Kirigavain, Dahayak Bagin, Kirigovin, Veta Labadena Atara, Emma Ek Govieku, Avama Vashen, Samudhi Labin, Dedenekuta, Tama Govi Polehi, Rakiava Klaba, Dia Yutu Baneva. Kiri Gavain, Miladi Ganima Sandha, Govinta Dari Haki Mudalaha, Aninka, Mila Atara Paratare, Raja Visin, Muline Karun Labana Atara Esanda, Rupia Million Harsia, Wen Kirima Ma Yojana Karno, Visheshen Majatika, Pasusampat Sanvadra Mandale, Toraga Distrikanhi, Uno Pyogiha Bavitan Nogatidam. Well, Rajaha Pautilika Sahabagitiving, Desha Kirigovi, Kalapa Pitu Vimada, Dirimat Karnava, Imagin, Emma Pradeshianhi, Adala Shestre Karmante, Ativinova. Pasugia Varshi, Graham Harska, Desha Kiripakatuka, Rupia Desi, Anupahakata, Alavi Kirimata Kramaveda, Kapavisin Handuna, Denulaba, Mema, Mea Kirisandaha, Jatian, the Miri, Helegia. Gear the Desha Kirinishpadakin Ha Paribogi Ginta Sahaya Vimata Sandha Akanda Pavatagan Yamata Mama Yojana Karnava. May Sandha Rupia Midian Desiak Ven Kirimata Yojana Karnava. Divara Karmantia Garu Katanakatumani Dedas Pahalwedi Apage Divaraha Divara Ashit Apanan Dalavashin American Dollar Million Ekasi Hadatunak Pamana Matamaka Pavatuna. Idari Vasara Tune Sita Pahaka Kali Tula Avam Vashin Paskunekin Apanane Adam Yelan and Vima Saliki to Hekiava Pavitina Atana Kakuluan Pokirisan Bellan Saha Isan Age Ekatu Kirimata Torava Apanane Pamana Nova Matsya Sakasum Saha Tin Kirimata Veni Age Ekatukala Nishpadinesa Apanane Kirimata Mangin Sidukala Heki Venema E Sandaha Sambandhata Mannarama Madakalupa District of Jalajeevi Vaga Kira Karmanta Kalapa Pitu Vimata Rupian Million Pansiakwan Kirimata Ma Yojana Karnava Bahudina Divara Yatra Mehum Karyakshamatave Vedi Kirimata Arumunin Apasu Aswanu Hani Avama Kirimasandha Navatakshena Handunva Dima Dirimat Karnava Tava Duratat Divara Karmantra Pahasukam Sarasima Sandha Metric Ton Daha Kadarita Twin Yut Gabada Pasukam Pautkalikoha Rajanche Sahabagitwen Dikovita Divara Varay Pitwima Sanda Dirimatkana Iatara Divara Varaheni Yatitala Pasukam Minma Nangurum Pasukam Badi Divuno Kirima Sanda Million Egdas Tunsia Panhak Danatamat Venkota Tibeneva Esema ගාන්දර දීවරය වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමටද මා යෝජනා කරනවා. හම්බන්තොට මඩකලපුව සහ යාපනයේ ඇතුළත් රටෙහි වෙරළාසන්න දිස්ත්‍රික්ක 10ක කලපු හා වෙරළාසන්න දීවර නිවාස සහ ජීවනෝපය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1200ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මිලිදිය දීවර කර්මාන්තයේ සංවර්ධන මගින් පෝෂණය උනතා අවම කිරීම රැකියාව අවස්ථා ඇති කිරීම කර්මාන්ත වැඩිදියුණු කිරීම වැනි බහුවිධ ප්‍රයෝජන ලබා දෙනු ලබනවා. එබැවින් වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ ඒකාබද්ධ මිරිදිය ගම්මාන 100ක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, වැඩි වශයෙන් විවිධ වර්ගයේ මත්ස්‍ය පැටවුන් සැපීම තුළින් කර්මාන්තය දියුණු කිරීමට පාසුකම් සැපිය හැකි ආකාරයට ජාතික ජල ජීව සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරකම් පුළුල් කිරීමට ඔවුන් දිරිමත් කරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම දීවර කර්මාන්තයේ ඉහළ මට්ටමින් වාණිජකරණය ලක් කිරීමට සම්බන්ධ පර්යේෂණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ජාතික දළ ජීව පර්යේෂණ ආයතන නාරද දිරිමත් කරනවා. කුකුළු කර්මාන්තය, ගරු කතානායකතුමනි, බඩඉරිඟු කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යකි. අපගේ මුළු වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදන මෙට්‍රික් ටොන් 225,000 වන අතර එහි දේශීය වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 400,000 සපුරලීමට ප්‍රමාණවත් නොවන බව මා පිළිගන්නවා. ඒ නිසා සත්වාහාර නිෂ්පාදන කර්මාන්තය සඳහා දේශීය බඩඉරිඟු වෙළඳ පොළවල් තුළ හිඟවන අවස්ථාවලදී එසේ අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සත්වාහාර නිෂ්පාදකයින්ට සෙස් බද්දක් මත ආනයනය කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. මෙම සෙස් බදු කුකුල් මස් අපනයනය කරනු ලබන අවස්ථාවේදී අපනයනය කරනු ලබන කුකුල් මස් ප්‍රමාණයට සාපේක්ෂව අපනයනය බදු ප්‍රතිදානයක් එක්ස්පෝර්ට් රිබේට් ලෙස ලබා දෙනවා. කෙටි කාලින ඒකෙන් අපි ඉලක්කය කරනවා අඩුගානේ 125ක් මේ නිෂ්පාදනය අපනයනය කරන්න පුළුවන් හැකියාව ඇති වේවි කියලා. කෙටි කාලින වශයෙන් වෙළඳ පොළ හිඟිය පියවා ගැනීම සඳහා ආනේ යොදවා ගත එය දීර්ඝ කාලින පිළියමක් වන්නේ නැහැ. ඒ අනුව අවම වශයෙන් බාහිර ගොවීන් 10,000ක් ඇතුළත් වන පරිදි අවුට්ග්‍රෝ සිස්ටම් අක්කර 20,000ක් වගා කිරීම වැටසටහන ආයෝජන කිරීමට පෞද්ගලික අංශයේ දිරිමත් කරනවා. මෙහිදී ආයෝජකයන් විසින් ඵලදායිතාවය ඉහළ නැන්වීමට ව්‍යාපෘති සේවය ලබා දීම අවශ්‍ය වන අතර රජය විසින් ඔවුන්ගේ ණය සඳහා වන පොලි වියදම 150ක් දරනු ලබනවා. ඒ සඳහා මිලියන 350ක් වෙන් කිරීමට මං යෝජනා කරනවා. ගුණාත්මක තත්ත්වයක් යුතු කුකුළු නිෂ්පාදනය පාරිභෝගිකයන්ට පාසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි මාස 48කින් පියවන ණය ක්‍රමයක් නව සොයම් රැකියා ලාභී වෙළඳුන් 15,000ක් සඳහා අධිශීතකරණ ලබා දෙන ලෙස මා කුකුළු නිෂ්පාදකයන් ඉල්ලා සිටිනවා. මේ සඳහා වන ණය පොලි වියදම් මුලින්ම රජය විසින් දරනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 75ක් 2017 වසර සඳහා වෙන් කිරීමට මා යෝජනා කරනවා. මේකෙන් රැකිරක්ෂා 15,000ක් ස්වයං රැකියා වශයෙන් ඇති වෙනවා. කුකුළු පාලන කර්මාන්තයේ නිරතවනත් සමග කරන ලද සාකච්ඡාවලදී හෙළි වූයේ කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල මෙම කර්මාන්තය වෙනුවෙන් තව දුරටත් ආයෝජන කිරීමට ප්‍රධාන බාධකයක් ඇති බවයි. ඒ අනුව දැනටත් පවතින උපරිම සිල්ලර මිල ලිහිල් කරන අතර නිෂ්පාදකයන් මා ඉල්ලා සිටින සම්පූර්ණයෙන් කුකුලාගේ හෝල් චිකන් මිල කිලෝ 1ක් සඳහා රුපියල් 420කට අඩු මට්ටමකට පවත්වාගෙන යන ලෙසටයි. එමෙන් මුළු වෙළඳ පොලේ කුකුල් මස් සැපයීමෙන් 40%ක් සම්පූර්ණ කුකුලන් වෙළඳ පොලේ සැපිය යුතු වෙනවා. කෙසේ වුවද සාධන ලෙස වෙළඳුන් මිල ඉහළ නන්වන්න නම් වෙළඳ පොළ මිල පාලනය කිරීම සඳහා කුකුල් මස් ආනයනය කිරීම රාජ්‍ය කිසිසේත් පසුබටවන්නේ නැහැ. තවද නව ග්‍රාමීය ණය යෝජනා ක්‍රම යටතේ කුකුල් පැටවුන් ජනතා මධ්‍යස්ථාන ඇති කිරීමට අපගේ රජය විසින් පෞද්ගලික අංශයේ දිරිගන්වනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මල් වගාව විසිදුරු මත්ස්‍ය කර්මාන්තය, ගරු කතානායකතුමනි, වර්ධනය වන මල් වගාව දිරිගැන්වීම සඳහා තවන් 2,000ක් ඇති කිරීම වෙනුවෙන් රජය විසින් 150ක ණය පොලි සහනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රුපියල් මිලියන් 50ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. ඊට අමතරව 150ක පොලිස් සහනයක් ලැබෙන නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම රුපියල් ලක්ෂ 5ක් දක්වා වූ ණය ලබා දීම තුලින්ද එයට සහයෝගය ලබා දෙනු ඇත. මේ ණය යෝජනා ක්‍රමය විසුරු මත්ස්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරනවා. එමගින් විසුරු මත්ස්‍ය වගාකරුවන් සමග බාහිර වගාකරුවන් සම්බන්ධ වීම මගින් outdoor system වඩා වැඩි විභාගතාවයකින් මෙම කර්මාන්තය ව්‍යාප්ත කිරීමට හැකි වෙනවා. මේ සඳහා රුපියල් මිලියන් 25ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. අතුරු භෝග වගා කිරීම දිරිමත් කිරීම, රබර් පොල් වගාවන් සමග කොකෝ, කෝපි, පුවක් සහ ගම්මිරිස් වැනි භෝග අතුරු භෝග ලෙස වගා කිරීම දිරිගන්වන අතර මේ කුඩා වතු හිමියන් ඉඩම් උපරිම ඵලදායි ලෙස යොදා ගනිමින් ආදායම් වැඩි කිරීමට හේතු වනු ඇත. වාරි මාර්ග සහ මහවැලි සංවර්ධනය. ගරු කතානායකතුමනි, මොරගහ කන්ද උමාවය හා යාන්ඔය වැනි උතුරු නැගෙනහිර වයඹ ඌව සහ දකුණු පළාත්වල ගොවි පවුල්වලට ප්‍රතිලාභ ලැබෙන බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපගේ රජය කටයුතු කරනවා. මෙම ව්‍යාපෘති මගින් ගොවිතැන්වලට දැඩි අවශ්‍යතාවක් වන ජල සැපයීමට අමතරව විදුලි නිෂ්පාදනය මෙන්ම පානීය ජල සැපයීමද සිදු කරනු ලබනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සඳහා අපි විසින් 2017 වර්ෂය සඳහා දැනටමත් මිලියන් රුපියල් 60,045ක් වෙන් කර තිබෙනවා. එසේම මේ ප්‍රතිපාදන තුළ උමාවය ව්‍යාපෘති සඳහා වෙන් කළ රුපියල් මිලියන් 13,000කුත් ඇතුළත් වෙනවා. ගරු කතානායකතුමනි, තල්පිටිකල ජලාශය ඉදිකිරීම ඇතුළු උමාවය පහළ කොටසේ සංවර්ධනය කටයුතු සඳහා දැනටමත් රුපියල් මිලියන් 2,900ක් වෙන් කර තිබෙනවා. යාන්ඔය ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් 2,400ක් අප විසින් වෙන් කර තිබෙනවා. කෙසේ වුවද මේ ව්‍යාපෘති මගින් ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන තවත් රුපියල් මිලියන් 1,000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. එසේම පහළ මල්වතු ඔය වාරි ව්‍යාපෘතිය සඳහා තවත් රුපියල් මිලියන් 300ක් වෙන් කිරීමද මං යෝජනා කරනවා. වේලි ආරක්ෂණ සහ ජල සම්පත් කර්මනාකරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන් 2,020ක් වෙන් කර තිබෙනවා. විශේෂ විශාල වේලි 33ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙන් තවත් විශාල වේලි 80කට මූලික පහසුකම් සැපයනවා. ජල මාර්ග හයිඩ්‍රෝමෙට්‍රික් සහ කෘෂිකර්ම කාලුගුණික මධ්‍යස්ථ ඇග්‍රෝමෙට්‍රෝලොජිකල් ස්ටේෂන් 50ක් ඇති කිරීමට සංවර්ධන කිරීමද මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය වසරේදී වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ඵලදායීතාව සංවර්ධනය සහ වාරි පද්ධතියේ කාර්යක්ෂමතා කළමනාකරන ව්‍යාපෘති නියම වූ ව්‍යාපෘති ලෙස ආරම්භ කළා. ඒ ව්‍යාපෘති සාර්ථකත්වය සැලකිටගෙන එය තවදුරටත් පුළුල් කිරීමට 2017 වර්ෂය සඳහා මිලියන් 300ක් වෙන් කිරීමට මං යෝජනා කරනවා. මිනිපේ වංයුරු පුනරුත්ථාපනය සඳහා ද අප සහයෝගය ලබා දෙනවා. මඩකලප දිස්ත්‍රික්කයේ වාරි මාර්ග සහ ගන්වතුර පාලනය සඳහා කිතුල් වැව සහ රැගම් වැව ඒකබද්ධ කර විශාල තනි ජලාශයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. බහුකාර්යී යෝජනා ක්‍රමය වන කුබුක්කම් ඔය ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි තාරපුරම් වැවද ප්‍රතිසංස්කරණය කරනවා. මෙම ව්‍යාපෘතිය සඳහා මිලියන් 600ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. එසේම අලුතෙන් වගා කළ හැකි ඉඩම් අක්කර 1675ක් සඳහා වාරි ජලය සැපීමට සඳහා දැනටමත් වගා කරන ඉඩම් අක්කර 11440ක් සඳහා අඛණ්ඩ ජල සැපීම තහවුරු කිරීමට හැඩ ඔය ජලාශය සහ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. මෙම ව්‍යාපෘතිය මගින් ලහුගල, පොතුවිල්, පානම, සියමලා ආණ්ඩුව ප්‍රදේශවල ජනතාව පානීය නල ජලය බෙදා හැරීමට බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුව පිරිවැය රුපියල් බිලියන් 20ක් වන අතර එය විදේශ අරමුදල් මගින් මූල්‍ය කරනු ලබනවා. ගරු කතානායකතුමනි, වර්ධනය වන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් භූගත ජලය අපවිත්‍ර විය හැකි තත්ත්වයක් පත්වී තිබෙනවා. ඒ අනුව තෝරාගත් දිස්ත්‍රික්වල භූගත ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීමට නියමිත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රශංසා කරන අතර එය පොළොන්නරුව හා හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් 8ක් ආවරණය වන ලෙස ව්‍යාප්ති කිරීමට මං යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කරනවා. අධ්‍යාපන අංශය. ගරු කතානායකතුමනි, අපගේ සංවර්ධන ක්‍රියාදාමයේ කේන්ද්‍රය වන්නේ අධ්‍යාපනයේ අප රජයේ බලයට පත්වූ දී දා සිට අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපීමට තහවුරු කරමින් අපගේ පොරොන්දු ඉටු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම පසුගිය රජයේ අවදිමත් රජය මූල්‍ය කළමනාකරණ හේතුවෙන් පසුගිය වසරේදී උග්‍ර රාජ්‍ය මූල්‍ය අර්බුදයන්ට ලක්වුවද 2014 වර්ෂයේදී මෙන් තුන් ගුණයක ප්‍රතිපාදන අප 2016 වර්ෂයේදී වෙන් කරනු ලැබුවා. එහෙත් 2016 වර්ෂයේ තුන්වෙනි කාර්තුව අවසන් වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාවිත කිරීමට හැකි වී ඇත්තේ රුපියල් 38,850ක් පමණයි. මිලියන. එම නිසා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2014 වසර සඳහා රුපියල් මිලියන් 90,000ක් පමණ ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. 2017 වසර සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන 2016 වසරට වඩා අඩු බව මා පිළිගන්නවා. නමුත් එයට 2014 වර්ෂයේ වඩා 70%කින් වැඩිවීමක් තවදුරටත් අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන් 17,840ක් අතිරේක ප්‍රතිපාදනයක් ලෙස ලබා දීමට මම යෝජනා කරනවා. ඒකට ලොකු සද්දයක් කරා මේ විසර්ජන පනත අඩු කළ තිබ්බයි කියලා. අපි අධ්‍යාපන නැවත ඒ 106 දළ දේශ නිෂ්පාදන වශයෙන් වෙන් කරන එක කරනවා වගේම ප්‍රායෝගිකව අපි මුදල් වෙන් කරන්න සූදානමින් සිටිනවා. අධ්‍යාපනය සඳහා යෝජිත ආයෝජනය මගින් දුර්වල යටිතහල පාසුකම් ගැටලුව ගුරු පුහුණුව විෂය මාලා සංවර්ධනය සහ විශේෂයෙන්ම පාසල් හැරයාම මුළුමනින්ම නැති කිරීම අරමුණ කරගත් ප්‍රතිසංස්කරණය වසර 13ක් අනිවාර්ය අධ්‍යාපනය විද්‍යා හා තාක්ෂණ පදනම් කරගත් උසස් අධ්‍යාපනය නොකඩවා කරගෙන යාමට විකල්පයක් වශයෙන් ව්‍යාපෘති කිරීමට අවධානය යොමු කරනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනය සිට ප්‍රාථමික හා ද්විතීක පාසල් අධ්‍යාපනය මෙන්ම තෘතීය අධ්‍යාපනය දක්වා වන සියලුම අංශ වෙත අප අවධානය යොමු කර තිබෙනවා. මෙමගින් අපගේ අධ්‍යාපන පද්ධතියේ පූර්ණ සහ කුසලතාවයෙන් එබි පුද්ගලිකයන් නිර්මාණය කිරීමට පෙළගස්වනු ලබනවා. ජනප්‍රිය පාසල් යැයි කියාගන්නා පාසල්වලට ඇති ඉල්ලුම ඊට අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටළු නිර්මාණය කර තිබෙනවා. සියලුම දෙනාටම සමාන අවස්ථාවක් ඇති කිරීම සඳහා සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය අප පිළිගන්නා මෙන්ම ආරක්ෂා කරනවා. ප්‍රාථමික හා ද්විතීක පාසල් මූලික පාසුකම් සහිත පන්ති කාමර විද්‍යාගාර සහ පුස්තකාල ඉදිකිරීමට මින් පෙර නොවූ පරිදි රුපියල් මිලියන් 21,000ක් වෙන් කිරීමෙන් ඒ සඳහා වන අපගේ කැපවීම පැහැදිලි කරනවා. වසර 13ක් අනිවාර්ය පාසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා විද්‍යාගාර උපකරණ හා ලීබඩු ඇතුළත් පාසල් වලට යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන් 5,000ක් වෙන් කිරීමට මං යෝජනා කරනවා. 2017 වසර අවසානයේ වන විට දිවයිනේ පාසල් 1,000ක් සඳහා මූලික පහසුකම් වන ජලය විදුලිය හා සනිපාරක්ෂණ පහසුකම් වල සමන්විත වන බව තහවුරු කිරීම අරමුණෙන් දැනටමත් රුපියල් මිලියන් 3,000ක් වෙන් කර ඇති අතර 2016 වර්ෂය තුළ පාසල් 450ක් මෙම වැඩසටහන අවසන් කර තිබෙනවා. තවදුරටත් මේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා 2017 වසර සඳහා රුපියල් මිලියන් 2,000ක් අතිරේක මුදලක් වෙන් කිරීමට මං යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, අපගේ ශිෂ්‍ය ප්‍රජාව සඳහා පහසුවෙන් දැනුම ලබා ගත හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කළ යුතුව වෙනවා. ඔවුන්ට උසස් තත්වයක් පන්ති කාමර ස්මාර්ට් ක්ලාස්රූම් ලබා දිය යුතු තත්වයක් උසස් කරවීම සඳහා රුපියල් මිලියන් කණගාටුයි වන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන් 6,500ක් දැනටමත් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහන තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා 2017 වර්ෂයේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන් 175,000කට සහ උසස් පෙළ ගුරුවරුන් 28,000කට නොමිලේ ටැබ් පරිගණක ලබා දීමට අප විසින් කටයුතු කරනවා. මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන් 5,000ක් වෙන් කිරීමට හා යෝජනා කරනවා. ඒ සඳහා Wi-Fi සම්බන්ධ ලබා දීමෙන් සහයෝගය දක්වන ලෙස දුරකථන සේවා සපයන්ට මා ආරාධනා කරනවා. පාසල් 3,500ක් තොරතුරු තාක්ෂණ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක් පාසලකට උපරිම වශයෙන් පරිගණක 50ක් බැගින් කුලී පදනම ලබා ගැනීමට යෝජනා කර අතර ඒ සඳහා රුපියල් මිලියන් 5000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. Honorable Speaker, we will introduce new subjects to the ordinary and advanced level curricula such as hospitality, management, fashion design, digital technology, logistics and financial literacy, many others. Given the inclusive development strategy of our government, I propose to allocate 250 million to upgrade the 25 plantation schools in addition to the 25 plantation schools mainly in districts of Kegol, Badulla that have already been upgraded. Honorable Speaker, there are many students in the country who are gifted with extraordinary skills, ranging from excelling in sports, arts, inventions, etc. They must be recognized and supported. The Ministry of Education will launch the Subhagya Scholarship Scheme, which will support 1,000 gifted children. These scholarships will be awarded to students from year 6 onwards, where each child will be paid 2,500 per month, for which I propose 30 million rupees. There are over 100 private schools, including international schools, and their branches in country providing primary and secondary education to almost 150,000 students. These schools are not liable for tax, and as such, the impact on government is over 10 billion. The quality of teachers, the physical infrastructure, and the curricula varies across the board. While the government has no desire to stymie the operation of private education institutions, we have a responsibility to ensure that all students have access to a quality education. As such, I propose to introduce necessary legislation which will enable establishment of independent accreditation, regulation, monitoring and quality assurance authority under the Ministry of National Policy and Economic Affairs, which will oversee the quality of such education institutions providing primary and secondary education. I propose to extend the Agraha Insurance Benefit Scheme and Property Loan and Distress Loan Scheme Facility to semi-government schools where the salaries of the teachers borne by the government. I propose to allocate 25 million for the same purpose. Honourable Speaker, some of the most vulnerable group of students are the children with special learning needs such as dyslexia, autism and children who are differently able. There have been progress in the provision of learning materials for students with special education needs. However, it is important to improve special education and non-formal education programs by using ICT-based material such as audio and visual aids, which will help children with visual hearing difficulties. I also propose to increase the daily allowance paid to differently abled children from 50 rupees a day to 150 rupees a day. Therefore, to support the improvement and special education facilities and increase the daily allowance to differently abled children, I propose to allocate 175 million.